රූපේ බාර ගන්නවට කියනවා උපාදාන කරනවා නේද? දැඩිව පිළිගන්න. දැන් බල්ලා වතුරේ බල්ලා උපාදාන කරලාද නැද්ද? උපාදාන කරනවා. අපි එළියේ තියෙන ශරීර උපාදාන කරලාද නැද්ද? තියෙනවමයි කියලා පිළිගන්න. දැඩිව විශ්වාස. ඕකට කියනවා රූප උපාදාන. රූප උපාදානය දුකද නැද්ද? දහමට අනුව නම් දුකයි නේද? අපිට දැනෙන්නේ නැහැ. ඉදී රූපයක් තියනා කියවට ওই දුක හටගත්තා කියලා දැනෙන්නේ නැහැ. ඔය ආවේ වදකයා කියලා දන්නේ නැහැ. අපි දුකටපත් කරන දේ තමයි ওই පැද්දි. දැන් බල්ලා දුකටපත් කරන එකක් නේද වතුරේ ඉපැද්දි. ඒ ප්‍රමාණයෙන් නම් අපිට පේනවා නේද? මුලාවේ ඉන්න කෙනාට පේන්නේ නැහැ. නේද? එළියේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තට උතන දුක මොකද්ද කියලා ඌහයි. නේද? මං ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මොකද්ද දුක කියලා? අපිත් කියන රූප තියෙනවා, මං ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. දුකක් නැහැ කියලා කියයි. මේ මෝඩකමට කියන කතාවක් නේද? ඇත්ත දැකලා කියන කතාවක් නෙවෙයි. ඇලීම ගැටීම නම් අඩු වෙයි. හැබැයි මුලාව මෝහය දුරු වෙන්නේ. මුලාව තියෙනකන්, අවිද්‍යාව තියෙනකන් සසරේ යනවා. නේද? ඒකට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්නඔක තේරුම් කරලා දෙන්න. බුදු කෙනෙක් කියා දුන්නේ නැත්නම් අපිට ඔක කවදාවත් තනියෙන් හොයාගන්න බැහැ. අන්න ඔක දකිනකොට තමයි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් එන්නේ. මේක කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. වෙන කිසිම කෙනෙකුට මේක පෙන්වලා දෙන්න බැහැ. ඔක පිටක් හරි දැක්කොත් ලොකු ශ්‍රද්ධාවක්. දහම දැකලාම නෙමෙයි. උටි නිකන් මෙහෙම දෙයක් නේද? නිකන්වත් හිතාගන්න බැරි දෙයක් නෙමෙයි මේ හොවාගෙන දේශනා කරලා තියෙන්නේ. වෙන කාටද පුළුවන් ඕක? අන්න එහෙම අන්න ඔය ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධානුසාරී කියලා. වෙන මේ වෙන එකකටවත් නෙමෙයි නේද? මෙන්න මෙහෙම කාටවත් හොයාගන්න බැරි දහමක් නෙමේ සර්වඥතා ඥාණයෙන් දැකලා ලෝකෙට පැහැදිලි කරගන්න. අපිට තාම මේක අවබෝධ වෙලාම නෙමේ. මේක ටිකක් අවබෝධ වෙනකොට ධම්මානුසාරී. ওই දෙකෙන් එකකට හරි වැටුණොත් බුදුහාමුදුරුවෝ සාරතිකයක් දීලා තියෙනවා. මැරෙන්න කලින් සෝවාන් වෙනවා. සූත්‍ර ගොඩක තියෙනවා එක. චක්කු සූත්‍රය කියන එක එකක්. එහේ එතෙන්ට වැටුනොත් තමයි සෝවන් වුණා නෙමෙයි. මැරෙන්න මොහොතකට කලින් හරි සෝවන් වෙනවා කියලා ඒවයි කියලා තියෙන්නේ. දැන් මම ওই ටික කිව්වේ පොඩ්ඩක් අපි දැන් අර භාවනාවක් කරනකොට කියනවා මේ ශාසනේ භාවනාව හොයාගන්න. මගඵල ලැබෙන විදිහට මේක කරන්නේ කොහොමද? ආනාපාන සතිය වඩනවා නම් දහම අවබෝධ වෙන විදිහට ඒක කරන්නේ කොහොමද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කතම් භාවිතාච. කොහොම භාවිතා කළොත්ද සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ? කොහොම භාවිතා කළොත්ද සප්ත බොජ්ජංග 15 අහලා තේිනා නේ බොත්ජංගද මොනවාද එකක් කියන්නවද? සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය ඊළඟට ධම්ම විජය සම්බොජ්ජංගය. ඒවා පහල වුණොත් විතරමයි මාර්ගඵල තියෙන්නේ. ආ එතනින් එහා නැහැ. ඒවා පහල වෙන්නේ සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට භාවනාවක් කළොත්. ආනාපාන සතිය කරන්න ඕන සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට. සතර සතිපට්ඨානෙ දියුණු කරනකොට තමයි සති සම්බොජ්ජංගේ පහළ වෙන්නේ, ධම්මවිචය සම්බොජ්ජංගේ පහළ වෙන්නේ. මම දේශනා කරලා තියෙනවා. ඒක තියෙන්නේ ආනාපාන සති සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ආනාපාන සති සූත්‍රය. ඒකත් අපි සාකච්ඡා කරලා තියෙනවා. කොළ දෙයින් මෙරෙන්න ඒක බලන්න. බලන්න නැතුව කළොත් අපි අර අන්‍ය තීර්ථක වඩපු ආනාපාන සතිය වඩ වඩා ඉතින් සමාධියට ගිහිල්ලා ඉන්නවා. ධර්ම අවබෝධ වෙනවා. මේවා තේරුම් ගන්නවා. දැන් අපි හුස්ම දිහා බලන් ඉන්නේ කොහොමද? අනේ කියනවා දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දැනගන්න. පජානාති කියන්නේ දැනගන්න. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ ප්‍රාස්වාසේ නේ. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඒක නම් දැනගන්නවා නේද? ඊළඟට රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටි හුස්මක් නම් ඒකත් දැනගන්නවා නේද? හුස්ම මේ මොහොතේ දිග නම් මේ බව දැනගන්නවා. කෙටි නම් ඒ බව දැනගන්නවා. දැන් එතනයි දැන් ඒක බුද්ධ ශාසනයේද අන්‍ය ශාසනවලද කියලා වෙනසක් තියෙනවා. අපි මුස්ලිම් කෙනෙකුටත් කියනවා නම් හුස්ම දිහා බලائیں۔ එයා ඕක දැනගන්නේ නැද්ද? දැනගන්න. ඔව් ඒක තමයි මම මේ කෙටියෙන් හිතනකොට දැන් මම පෙන්නන ඕගොල්ලෝ හොයාගන්න ඕන මේ සූත්‍රයේ තියෙන ඒවා. ඊළඟට එතෙන්ට එනකන් ඇත්තටම මේ දෙන්නම එකයි ඈ. මොකද ඔතෙන්දී පෙන්වන්නේ අර අම්මා කිව්වා වගේ දැන් වෙන අරමුණු වලට හිත යන්නේ හුස්මටම අවධානයේ තියනකන් ඔන්න පුරුදු කිරීමක් කරන්න. ඒ අතරේ වෙන ඒවාට ගියත් ආයි ගන්නවා නේද? ඊළඟට කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. මේවා අහලා තියෙනනේ. ඒ මොකද්ද කියන්නේ? සබ්බ කාය සියලු කය නේද? පටිසංවේදීව නේද? සංවේදී කියන එක තේරෙනවද නේද? සියලු කයම සංවේදීව අස්ස සිස්සාමීති සික්කති. ආස්වාස කරමින් හික්මෙන. ඉස්සෙල්ලා කිව්වේ පජානා දැනගන්න මේ අස්ස සාමීති පජානාති. දිග හුස්මක් බව දැනගන්න. එතන තියෙනවා ඔය සාමාන්‍යයෙන් කතා නොකරන තැනක්. එතන අස්ස සිස්සා අස්ස සාමීති පජානාති අස්ස සිස්සා මීති සික්කති. අස්ස සිස්සා මීති සික්කති. හරි, ඒ වචනේ පොඩ්ඩක් මතක තියාගන්න. අස්ස සිස්සා මීති සික්කති හික්මෙන එක. පජානාති එකේ ටික කොට වචනයක් තියෙනවා. අස්සසා මීති පජානාති. අස්සසා මීති අස්ස සිස්සා මීති. පාලි දන්නා ඉන්නවද ඔය දෙකේ වෙනස කියන්න පුළුවන්? අස්සසා මීති කියන එකයි අස්ස සිස්සා මීති කියන එකයි. හික්මෙන කියන්නේ සික්කති. අනේ අස්ස සාමීති පජානාති එක්ක යෙදෙන්නේ අස්ස සාමීති. සික්කති එක්ක යෙදෙන්නේ අස්ස සිස්සාමීති. අස්ස සාමීති සික්කති කියන්නේ නැහැ නේ. අදලා අස්ස සාමීති අස්ස සිස්සාමීති කියලා වචන දෙකක් තියෙනවා. හුස්ම ගනිමින් ඉන්න එක නිකන් දෙවිදිහකට කියලා තියෙනවා. සිහිය කතා නේ. අස්ස සාමීති අස්ස සිස්සාමීති කියන දෙකේ වෙනස. ඒක පාලි වරණැගීමක් වෙයි තියන්නේ. එකක් වර්තමානයේ අනිත් එක අනාගතය. පජානාති එකට යෙදෙන්නේ වර්තමාන. අස්ස සාමීති මේ වර්තමාන කාලේ දැනගන්න. අස්ස සාමීති කියනකොට අනාගතේ. අනාගත කාලෙන් කියන්නේ. ඉස්සරහට අක ටිකක් මතක තියාගෙන බලන්න. පාලි පොතකින් බලන්න අර ක්‍රියාවක් වරණගෙන හැටි. ඒතර වර්තමාන කාලේ කොහොමද අනාගතේ කොහොමද කියලා. ඒ ඉස්ස කියන කැලේ එකතු වෙන්නේ අනාගතේ. සාමීති කියනකොට වර්තමාන. අස්ස සාමීති. අස්ස සිස්ස කියනකොට අනාගතේ. ඒතර හික්මීම තියෙන්නේ අනාගතේට. දැන් එහෙම කියලා දෙන්නේ ඇයි කියලා ඔන්න පොඩ්ඩක් හොයන්න තමයි තියෙනවා. නුවණින් වහන්න තැන තියෙනවා මේ වගේ. ඊළඟට මම හිතනවා ඔයගොල්ලෝ දැන් ධර්මයේ ටිකක් දන්නවා ඇති කියලා. සතිපට්ඨාන සූත්‍රයේ කියවලා ඇති නේ. කායනුපස්සනාව කරන හැටි විස්තර කරනවානේ පොදුවේ නේද? කායේ කායනුපස්සී විහෙරති ආතපි සම්පජානන සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා කියලා තියෙනවා. කායනුපස්සනාව කරද්දී එතකොට අවිජ්ජා දෝමනස්සං ඇලීම් ගැටීම් දුරු වෙන විදිහට මේ කය කියන ලෝකය කරන්න ඕන වචන තුනක් දෙනවා. ආතාපි සම්පජානෝ සතිමා, උත්සාහ කරන්න ඕන, සිහිය පිහිටවන්න ඕන. සතිමා සම්පජාන කියන්නේ නුවණ. නිකම්ම සිහිය පිහිටනවා නෙවෙයි, නුවණින් සිහිය පිහිටන්න කියලා තියෙනවා. නුවණ කියන එක හොයාගන්න මතක තියාගන්න. නුවණ කෑල්ල ඉන්නේ මේ ශාසනයේ විතරයි, අනේ ශාසනවල නෙවෙයි. අපි හොවා ගන්නකොට මොකද්ද වෙනස? ඊළඟට ඒක තව ටිකක් යනකොට ඉති අජ්ජත්තං වා කායේ කායං කප්සීරති බහිද්දවා නේද? අජ්ජත්ත රූපෙට බලන්න කියනවා, බහිද්ද රූපෙට බලන්න කියනවා, ඊළඟට අජ්ජත්ත බහිද්දේකට බලන්න කියනවා නේද? කොහොමද බලන්න කියන්නේ? සමුදය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වේදති. සමුදය බලන්න කියනවා. තන තමයි මේකේ වෙනස එන්නේ. හුස්ම දිහා නිකම්ම බලා ඉන්න නෙමෙයි කියන්නේ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය කියන්නේ මොකද්ද? හේතු. හටගන්නේ කොහොමද කියලා හොයන්න ඕන නේද? දැන් අපි හුස්ම දිහා බලා ඉන්නකොට හටගන්නේ කොහොමද කියලා බැලුවා. නෑ. අනේ එතකොට සික්කති කියනකොට බලන්න දෙයක් තියෙනවා. ධර්මතාව දන්න කෙනාට කරන්න දෙයක්ත් කියලා තියෙනවා. නිකම්ම හුස්ම දිහා බලා ඉඳීමක් නෙවෙයි. හරි? දැන් හුස්ම කය කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්තා නේද? දිගට තියෙනවා, කෙටිව තියෙනවා. අර මුල කෑලි දෙකෙන් කියන්නේ ඕක. ඒක අන්නේ ශාසනය ගැනත් දැනගන්නා, බුද්ධ ශාසනය ගැනත් දැනගන්නවා නේද? හුස්ම කියලා දෙයක් තියෙනවා නේද? ඔක දිග හුස්මක් කියලා තියෙනවා, කෙටි හුස්මක් කියලා තියෙනවා. එතකොට ඒක සබ්බකාය. සියලු හුස්ම දැනගත්තාම තමයි දිගද කොටද කියලා කියන්න පුළුවන් නේද? හුස්මේ කෑල්ලක් දැනගත්තොත් කියන්න පුළුවන් දිගයිද කොටයිද කියලා. දැන් හුස්මම අරගෙන තමයි ඔක දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා දැනගන්න. දැන් සබ්බකාය ඊළඟට පටිසංවේදී. දැන් මේ කය කියන එක පටිසංවේදීව අස්ස සිස්සා මීති සික්කති. අනාගතේ හික්මෙන. අනාගතේ හික්මෙන්ද නම් මතක තියාගන්න. දැන් මේකේ නිකම්ම හුස්ම තියෙනවා දිගයි කොටයි කියලා හරියන්නේ නැහැ. ඒකේ සමුදය හොයාගන්න වෙනවා. සමුදය කියන්නේ ඔක හටගත්තේ කොහොමද කියලා නේද? හේතුව නේද? මොකද්ද ඔගේ හේතුව? කොහොමද හේතුව හොයන්නේ? දැන් මතක තියාගන්න අපි අර ඉස්සෙල්ලා ටික කිව්වේ ඔකට. දැන් එළියේ රූපයක් තියෙනවා නම්, ශරීරයක් තියෙනවා නම් කොහොමද හේතුව හොයන්නේ? ඔබ තියෙන බව දැනගත්තේ කොහොමද? වතුරේ බල්ලෙක් ඉන්නවා නම් හේතුව හොයාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔය බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කිව්වට හරියනවද? හේතුව කියනකොටම එහෙම හිතෙනවා නේද? රූපය නම් සතර මහා ධාතු. දැන් බල්ලා වතුරට ඇවිලා බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නවා නේද? භාවනා කරන බල්ලෙක් නම් ගියයි. ඔය බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවේ කියලා දැන් ඇත්ත අහුවෙනවද? නෑ නේද? එහෙනම් අපි කිව්වොත් හුස්ම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලා කිව්වොත් අපිට ඇත්ත අහුවෙයිද? අහුවෙන්නේ නෑ නේද? අහුණා නම් අහුවෙන්නේ ලෝකෙටයි කියලා. ලෞකික නේද? ලෝකෙන් එතර වෙ නැත්ත දකින්න නම් දැන් බුදුහාමුදුරුව කොහොමද බලන්න කියලා තියෙනවා. ඕක දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද? හුස්ම තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා හොයන්න වෙනවා නේද? මොන ආයතන වලින්ද හුස්ම තියනවා කියලා දැනගත්තේ කියන්න බලන්න. ඉතලා කියන්නේ. මනසෙන්, මනස තනියෙන්ම දැනගත්තද ඒකට උදව් නැද කවුද? ශරීරය නේද? මේ නහයේ හැපෙනවා දැනෙනවා නේද? ඒකට මොන ආයතනේද? කාය ආයතනේ නේද? ඇහැට පේන්නේ නැනේ නේද? චක් ආයතනේ නෙමෙයි. කයට මොනවද දැනිලා තියෙනවා නේද? කාය ආයතන. ඒකට කාය ආයතනෙට දැනුණ දේ මනසෙන් කල්පනා කරනවා නේද? ඔය දෙක නේද වෙලා තියෙන්නේ. දැන් බල්ලා වතුරට ඉබෙනකොට මොන ආයතනද? චක් ආයතනේ ඇහැ. නේද? එහෙන් දැක්ක දේ ගැන කල්පනා කළා නේද? චක්කායතනයි මන ආයතනයි. දැන් මෙතන වෙලා තියෙන්නේ කයට දැනෙන දේ ගැන කල්පනා කරනවා නේද? කාය ආයතනයි මන ආයතනයි. පළවෙනි දේ ආයතන අඳුරගන්න. කාය ආයතනයි මන ආයතනයි ක්‍රියාකාරීත්වයක් හින්දා තමයි අපි හුස්මක් තියෙනවා කියලා දැනගත්තේ නේද? දිග හුස්මක් හරි යටි හුස්මක් හරි තියෙනවා කියලා දැනගත්තේ කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේද ආයතන පිරිසිඳ දකින්න කියලා. ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද කියලා හොයාගන්න වෙනවා නේද? දැන් බලන්න කාය ආයතනෙට පුළුවන් මොකද්ද? එයාට එක වැඩයි පුළුවන්. මොනවද දෙන්නේ? ස්පර්ශ. ස්පර්ශය. ඒකට කියනවා දැනීමක් කියලා නේද? දැනීමක් දෙන්න විතරයි නේද පුළුවන්? කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතරයි නේද? ඒකට කියනවා පාලියෙන් මොකද්ද? දිට්ඨද, සුතද, මුත. මේ කාලකරන් සුත්ති තියෙනවා. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා හතරක් තියෙනවා. දිට්ඨ කියන්නේ මොකද්ද? දකින්න. සුත කියන්නේ අහනවා. මුත කියන්නේ දැනෙනවා. දැනෙන ආයතන තුනක් තියෙනවා. එකක් තමයි කාය ආයතනය, අනිත් ඒවා මොනවාද? නාසයෙන් දැනෙනවා නේද? ගන්ධ සුවඳ දැනෙනවා. දිවෙනුත් දැනෙනවා, රස දැනෙනවා නේද? කයනුත් දැනෙනවා. දැනීමට කියන්නේ මුත කියලා පාලියෙන් අ. එතකොට කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. හරි? කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතර මුත කියන්නේ. දැනීම කියන එක දැන් එහෙනම් කාය ආයතනෙට පුළුවන් ද හුස්ම කියලා එකක් දෙන්න. දැනීමක් දෙන්න නේද? ඔය දැනින්නේ හුස්ම කියලා කියන්නේ කවුද? මන ආයතනේ දැනීම ගැන කල්පනා කරන්න ගිහින්නේ. එතකොට ඔය ආස්වාසය කියලා කියන්න දැනීම් කීයක් විතර ඕනද? එක ක්ෂණයක දැනීම ගත්තොත් ඔක ආස්වාසයද ප්‍රාස්වාසයද කියලා කියන්න පුළුවන්ද? බැහැ. එක මොහොතක දැනීම ගත්තොත් ඉහළ යනවද පහළ යනවද කියලා කියත හැකිද? බැහැ. දැනීම් කීපයක් එකතු කළාට පස්සේ තමයි කියන්න පුළුවන් ඔය ඉහළ යනවා නේද? තව දැනීම් කීපයක් එකතු කරලා තමයි කියන්නේ ඔය පහළ යනවා. කවුද ඒක කියලා තියෙන්නේ? ඒකට කාය ආයතනේද මන ආයතනේද? මන ආයතනේ. මන ආයතනෙන් තමයි හුස්ම කියලා එකක් හදලා තියෙන්නේ. පිළිගන්නවා? දැන් වතුරේ බල්ලා හැදුවේ චක්කායතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතනෙන්. දැන් බල්ලා රැවටුනේ ඇයි? හිතෙන් හිතපු දේ එළියේ තියනවා කියන්න ගිහිල්ලා නේද? මන ආයතන කියන්නේ හිතෙන් හිතනවනේ, කල්පනා කරනවා නේද? දැන් අපි කල්පනා කරලා දැනගන්න දේ එළියේ තියනවා කිව්වොත් හරිද? අපි හිතන හිතන එක එළියේ තියනවා කිව්වොත් හරිද? මුලා වෙනවා නේ. මන දැන් හුස්ම දැනගත්තේ කාය ආයතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතන. ඔය දැනෙන්නේ ඒ දැනීම ගැන කල්පනා කරන්න ගියේ නේද? ඔහොම දැනෙන්න නම් හුස්ම ඉයලා ගන්න. මම කිව්වේ හිතන. හිතෙන් කියන දේ එළියේ තියෙන්න පුළුවන්ද? තිබ්බනම් තියලා තියෙන්නේ අර බල්ලාගේ මානසිකත්වයක. නේද? හිතෙන් හිතපු දේ හිතෙන් දැනගත්තු දේ එළියේ තියනවා කියපු ගමන් මෝඩකමට නේද, අවිද්‍යාවට නේද? දැන් පේනවද හුස්ම හටගත්තු හැටි සමුදේ? තේරෙනා නේද මේ කියන දේ? කාය ස්පර්ශයෙන් මොනවද දැනෙනවා නේද? දැනීම ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට ඔහොම දැනෙන්න නම් හුස්ම කියලා ඔන්න හිත කියනවා නේද? ආස්වාසය. දැන් දිග හුස්ම හරි කෙටි හුස්ම හරි කියලා තියෙන්නේ කවුද? හිත නේද? මනායත නේද? හිතෙන් කියපු දේ එළිය දෙයක් කරලා බාරගත්තේ අපේ මෝඩකමට නේද? පරණ පුරුද්දට නේද? ලෝකෙට අයිති පුරුද්දට නේද? ඒතර බුදුහාමුදුරෝ මේ ධර්මතාවයක් පෙන්වන්නේ ලෝකෙන් එතර වෙන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ආයතන පිළිසෙතද. හරි. ඒකට කියනවා හුස්ම කියලා කයක් තියනවා නම් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්නේ. ඔකේ සමුදය ධර්මතාවය දකිමින් ඉන්න. නේද? දැන් අහුවේ අන්‍ය ශාසනවල ආනාපාන සතියයි මේ ශාසනයේ ආනාපාන සතියේ වෙනස. සමුදය ධර්මතාවයේ දකිමින් හුස්ම දිහා බලා ඉන්නකියන. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින්. දැන් සමුදය දැක්කොත් තමයි වය පේන්නේ. මෝඩකම තියනකන් ඕක තියනවා. මෝඩකම නැති වුණොත් පිහිටන්නේ නැහැ. වතුරේ බල්ලා ඉන්නේ මෝඩකම තියෙනකන්. මෝඩකම නැති වෙනවද අපිට පිහිටනවද වතුරේ බල්ලා? නෑ. වය. උපදින හැටි, නූපදින හැටි. අපකට කියනවා පටිච්ච සමුප්පාද කියන්නේත් ඕකම තමයි. මේ ඇති කල්හි මේ වේ. ඉමස්මෙන් සති ඉදං හෝති. ඉමස්මෙන් අසති ඉදං නහෝති. තේරෙන හේතු ඇති කල්හි ඵලය තියෙනවා. හේතුව නැත්තම් ඵලයේ තියෙන්න බෑ. වැදිරිය. එතකොට මේවා නුවණින් තේරුම් ගන්න ඕන. ප්‍රඥාවෙන් දහම තේරුම් ගන්න ඕන. ඊටව සූත්‍රවල තියෙන මේ දන්න දකින කෙනාටයි මාර්ගයක් වඩන්න පුළුවන්. ඥානං පස්සං යථාභූතං. ඥානං කියන්නේ දැනගන්නවා. ඒ කියන්නේ අපි අහලා දැනගන්නවා, කියෝලා දැනගන්නවා නේද? ඒකට දහමක් අහලා දැනගන්නවා. සද්ධර්ම ශ්‍රවණය. ඒක ඊළඟට දැක්මක් කරගන්නවා පස්සම්. අහුගටම මදි. Tamange දැක්මක් කරගන්නත් ඕන. මොකද්ද? යථා භූතං ඇත්ත ඇති හැටි. තවතින ඇත්ත ගැන අහන්න ඕන දැනගන්න. ඥානං පස්සම් යථා භූතං. එතකොට තමයි සම්මා දිට්ඨිය. නිසස්ස හෝති සම්මා දිට්ඨි කියන. මහා සලායතන සූත්‍රයේ තියෙනවා. ඔක ආයතන ගැන දන්න දකින කෙනෙක් වෙන්නලු ඇත්ත ඇති හැටි. ඇහැ ගැන, රූප ගැන. ඕක දැනගන්න විඥාණය ගැන. ඔය ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්නවා. දන්න දකින කෙනෙක් වෙන්න නම් දහම අහන්න ඕන, සද්ධර්ම ශ්‍රවණය. නේද? අර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. අශ්‍රුතවත් කෙනාට ඕක පේන්නේ නැහැ. වදකයා වදකයා විදිහට දකින්න නුවණක් නැහැ. දුක දුක විදිහට දකින්න නුවණක් නැහැ. දැන් අපි මෝඩකමට පණවපු දෙයක් නම් ඔය දුක නේද? වතුරේ බල්ලෙක් හැදුවා නම් දුකට ආ වුණා නේද? තේරුණාද? ඒකට මේ 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 පටිච්ච සමුප්පන්න බව දැකීමත් එක්ක දුක ගැන අවබෝධයකුත් තියෙන. මෝඩකමට නේ ඔක පණවගෙන තියෙන්නේ. මෝඩකම නැති වුණා නම් උපදින්නේ නැහැ. සමුදයයි වයයි පේන. හරි. එතකොට ඔන්න ඕක ගැන නුවණක් ඇති කරගන්න වෙනවා. මේ ශාසනයේ ආනාපාන සතිය වඩන්න. හරි. එතකන් වෙන්නේ හුස්මෙන් ඉතින් හිතනම් එකඟ වෙයි. හුස්ම දියුම් වෙලා නැදනි යයි. ඊළඟට අර අසඤ්ඤතල වලටත් යයි. මුකුත් නැහැ කියලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි සෝවන් වෙන්න පුළුවන් වෙයිද කියන එක නම් ඈ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද පටිච්චසමුප්පාදේ දකෙයිද කියන එක නම් නුවණින් විමසන්න වෙනවා. නේද? එහෙනම් අපි කරපු එක දැන් දහමක් දකින විදිහට කරන්න වෙනවා. එතකොට දැන් ආයතන පිරිසිඳ දැක්කොත් මේ මොහොතේ දෙයක් තියෙනවා නම් ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා නුවණින් පෙන්වලා දෙන්න වෙනවා. හරි. එහෙනම් සද්ද ඇහෙනකොට මොනවද අපි දැනගන්නේ? එළියේ වාහනේ යනවා කියලා දැනගන්නවා නේද? ආ මොන ආයතන වලින්ද දැනගත්තේ? සෝත ආයතන. සද්ද ඇහෙනවා නේද? කන වැඩ කළේ නැත්නම් අපිට ඒ ලෝකේ නැහැ. එහෙනම් සෝත ආයතනේ වැඩ කරන්නම සද්දවල රූප තියනවාද? පාටක් තියනවාද? හැඩයක් තියනවාද? අල්ලන්න පුළුවන් ගතියක් තියනවාද? නැහැ. කාර් එකක්, බස් එකක් ඕවා තියනවාද? අපි දැනගන්නේ මොනවද? අපි දැනගන්නේ රූප නේද? අර එළියේ තියෙන රූප ගැන, පාරේ යන වාහන ගැන නේද දැනගන්නේ? ඒ කනට අරන් දෙන්න පුළුවන් දෙයක්. සෝතායතනෙට බෑ. සෝතායතනෙට පුළුවන් සද්ද සංඥාවක් දෙන්න විතරයි නේද? රූප ටික කවුද හදලා දෙන්නේ? මනස. කොහොම හදලා දෙන්නේ? නේද? මේකලන්ට පුළුවන් මොන කාර් එකද මොන තේරම කියන්නේ. එතකොට ඒවා හැදුවේ කවුද? මන ආයතනේ. මනසෙන් හදන්නේ කොහෙද තියෙන්නේ? එළියේද? බල්ලගේ මානසික ගැත්තේට ගියාද නැද්ද? වතුරේ බල්ලෝ හැදුවද නැද්ද? එළියේ කාර් හදනකොට. අපිට සිහිය නොවන පිහිටියේ නෑ නේද ආයතනවලට? ආයතන වලට සිහින වන පිටියොත් ලෝකේ තියෙන්නේ එළියද තමන් තුළද? තමන් තුළ. ඇයි බුදුහාමුදුරුවෝ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි ආයතන තුළ බඩයක් පමණ ශරීරය තුළයි කිව්වේ? වෙනව නේද? අපි ඉතින් එළියෙන් හොයන්න ගිහිල්ලා තමයි මේ අමාර්ගේ වැටිලා තියෙන්නේ. අමාර්ගේ කියන්නේ ලෝකේ යනවා. දුක දුක විදිහට දකින්න නුවණක්වත් නැහැ. ඉතින් මතක
ඒ කියන්නේ තණ්හාවනේ ගත්තම ආයතන පිටිවල දැකලා නැහැ නේ අපි සමුදේ කියනකොට තණ්හාව කියනවා.
ඔව්. ඉතින් අපිට අපි ඉන්නේ දුකේයි සමුදේයි. ඔව්. ඒ කියන්නේ ලෝක රූපේ පනවලා රූපේ පනවන්නේ සමුදේයි යෙදු නැහැ. ඔය
විදිහට සමුදේ දැකලා නැහැ
ඒක තමයි. දැන් නිරෝධයයි මාර්ගයයි අපිට නැහැ. රූපේ සමුදයයි තමයි අපි ජීවත් වෙන්නේ. දුකයි දුක්ඛ සමුදයයි අපි ජීවත් වෙන්නේ. නිරෝධයයි මාර්ගයයි ඇවිල්ලා නැහැ.
සමුදේ
කියන තණ්හාව කියන එකම තමයි කියන්නේ. ඔව් තණ්හාව. තණ්හාව තියනවා කියලා දැනගන්නේ තණ්හාව අපිට එකපාරට පේන්නේ නැහැ. උපාදානේ නිසයි තණ්හාව අඳුරගන්නේ. තණ්හා පත්‍ය උපාදානං. දැන් රූපයක් උපාදාන කළාද නැද්ද? එළියේ රූපයක් තියනවා කියපු ගමන් උපාදාන කළා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොටම උපාදාන කළා. එතන හැංගිලා තියෙන්නේ තණ්හාව. හරි. තණ්හාව නැත්තම් උපාදාන වෙන්නේ නැහැ. තණ්හාව එකපාරට විද්‍යමාන වෙන්නේ නැහැ. ඔකට අපේ අර ලස්සන උපමාවක් දීලා තිබුණා සුගස්සනහන් ගුරුහලත් ඇති ඒවා මතක නැති වුණා. දැන් කෙනෙක් වතුරේ ගිලෙන්නේ නැහැ. මොහොතේ ගිලෙන්නේ නැහැ. ළඟපාත මොනවා හරි තිබුණත් දැලි කැලලක් හරි ටයර් එකක් හරි තිබුණත් මොකද කරන්නේ? අල්ල ගන්නවා නිකන්ද? ගැලවෙන්න බැරි වෙන්න නේ දැඩි අල්ල ගන්න නේද? කවුරු හරි ඕක දිහා බලන් හිටියොත් කියයි අර අර ටයර් වලට හරි ආසයි. ඒ වටද තණ්හාව තියෙන්නේ. ක්ලෑයි කැලිය වලටද තණ්හාව? අල්ලගන්නේ නැහැ ඒවා නේද? අත්තරින්නේ නැහැ. ඒ තණ්හාවද උපාදානේද? උපාදාන. ඒක දිහා බලලා නුවණින් බලන කෙනාට පේනවා ඕක යටින් තියෙන තණ්හාව. නේද? තණ්හාව තියෙන්නේ මොකටද? බැලි කැලි වලටද? ෆයර් වලටද? පේනවා. අර උපාදාන කරන දේ නුවණින් බලනකොට පේනවා ඒක හැංගිලා තියෙන්නේ තණ්හාව. ඒකට අපිට තණ්හාව විද්‍යමාන නැහැ. ඒක යෝවා බුදු කෙනෙක්ම පෙන්වලා දෙන්නවා. ඒක වතුරේ බල්ලෙක් හදනවා කියන්නේ උපාදාන කළා. ඒක යටින් තියෙන තණ්හාව. ඒක වෙනම අඳුර ගන්නවා. අපි එළියේ රූපයක් තියනවා කියනකොට අරහි කාර් එකක් තියනවා කියනකොට කාර් එක උපාදාන කරලා. ඒක ඇතුලේ තියෙනවා තණ්හාව. තණ්හා පත්‍ය උපාදාන. ඒතකොට තණ්හාව අඳුර ගන්න තියෙනවා. තණ්හාව නිකන් එන්නේ නැහැ. අපි මුලට යන්න ඕන අවිද්‍යාව නිසාමයි තණ්හාව. මම මේ දකේලි ටික අහලා කිව්වේ ආ සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා. ඔය ටිකත් අතරේ තියෙනවා. තණ්හාව තියෙනවා නම් ඉතුරු ටික හේරම තියෙනවා අවිද්‍යාවේ ඉඳන් හතෙන් යන. එතනින් නැවතිලත් නැහැ අර දුක කියන කන් ටිකත් ඔතන තියෙනවා. ඕක දැන් තේරුම් ගන්න ලේසි මෙහෙම. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොටම ඌට දුක සකස් වුණාද නැද්ද? සකස් වුණා. එතන දැන් අවිද්‍යාව යෙදුණාද නැද්ද?
යෙදුණා.
එතකොට අවිද්‍යාව ඉඳන් දුකට කොහොම ටික උතන තියෙන. ඕක තේරුම් ගන්න බැරි අපේ ප්‍රඥාවේ අඩුවක් නිසා මිසක් දහමේ අඩුවක් නෙවෙයි යා. ඒ මොහොතේ අවිද්‍යාව ඉඳන් දුකට යනවා සේරම සකස් වෙලා ඉවරයි. හරි. ඉතින් ඔබ කැමති නම් ඒ ටික හොයන්න උත්සාහ කරන්න. එහෙම නැතුවත් ධහම දකින්න පුළුවන්. වචන දන්නේ නැති වුණාට ධහම දකින්න පුළුවන්. මේ ආයතන දෙක වෙන් කරගෙන ආයතන විදිහෙන් දැක්කත් ධහම දකින්න පුළුවන් ඈ. සිද්ධ වෙලා ඉවරයි. ඒකයි රූපයක් පැන වෙනකොටම වෙන වදකේ ආවා කියන්නේ ඒකයි. දුක සකස් වුණා කියන්නේ. අපි සාමාන්‍යයෙන් හොයන්න පුරුදු වෙලා තියෙන්නේ මම දන්නවා ඔයගොල්ලෝ රූපේ තිබුණාට කමක් නැහැ. ඔකට ඇලුනොත් හරි ගැටුනොත් හරි තමයි දුක තියෙන්නේ කියලා නේද? ඒකත් දුක තමයි. හැබැයි ඊට වඩා එහාට යන්න ගැඹුරක් තියෙනවා මේ ලෝකෙන් එතර වෙන දර්ශනයට. අර ටික සෝවන් වෙන්න මදි. අර ටික ඇති ලෝභ දේශ පොඩ්ඩක් තුනී කරගන්න. ඒවට අපි කියනවා නීවරණ යටපත් කරනවා කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද. නීවරණ යටපත් කරලා මදි දහම දකින්න. දහම දකින්න නම් බොජ්ජංගෙන්නත් තමයි. බොජ්ජංග වල දැන් ධම්මවිචය කියන එක තමයි මම ඔය පෙන්වන්නේ. මේක නුවණින් විමසන්න තියෙනවා. හරි. ඒකේ වචන තුනක් එනවා මේ ආනාපාන සති සූත්‍රයේ තියෙනවා. පවිචෙන්ති පවිචියති පරිවීමස් සති කියලා. කීවල බලන්න. ඒ කියන්නේ හොයනවා, පරීක්ෂණය කරනවා, විමසන. අන්න එහෙම කෙනාටයි මේකේ ධම්මවිජය සම්බොජ්ජංගේ පටන් ගන්න. උතර දුෂ්ම දිහා නිකම් මෝඩෙක් වගේ බලා හිටියට හරියන්නේ නැහැ. හොයන්න ඕන, පරීක්ෂණය කරන්න ඕන, විමසන්න. මේ විමසන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක තමයි මම ගහේ ටිකක් එක එක පැති වලින් කිව්වේ. එතකොට මේක මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් නිකාම්ම කරන්නම් වාලේ කරලා හරියන්නේ නැහැ. දැනගන්න දේවල් ටිකක්. අමාරු දේවලුත් නෙමෙයි. වචන පාඩම් කරන්න නෙමෙයි මේ කියන්නේ. අපි ධර්ම පාඩම් කරන්න නෙමෙයි මේ කියන්නේ. කොහොම තරල දෙයක්.
දැන්
අර එළිය කාර් එකක් තියනවා කියලා දැනගත්තේ කොහමද? පොඩ්ඩක් නුවණින් හිතන්න. සද්ද ඇහුනේ ඉඳන්. සද්ද ඇහුනේ නැත්තම් ඔක දැනගන්නේ. කන ඇහුනේ නැත්තම් දැනගන්න විදිහක් නැහැ. නේද? දැන් කන ඇහුනා කියන්නේ ඉතින් සද්දයක් ඇහුනා විතරයි. සද්දේ නැහැ නේ. පාටක් හැඩයක් අද ගතියක් මොකක්වත් නැහැ. සද්ද සංඥා විතරයි. සද්දට අදාළ රූප හදලා තින්නේ කවුද? ඔක ගැන කල්පනා කරන්න. අපිට නොදැනුවම ওই ටික වෙලා. කල්පනා කරනවා කියන්නේ මොකද්ද? දැන් සද්ද ගැන අපේ පරණ අධ්‍යක්ෂින්ට නේද ගන්න. ඒකට අතීතේ. අතීතේ ඉතින් දැන් තියෙනවද? ගෙවිලා ඉවරයි කියලා දන්නේ නැහැ. අතීතේ ටික අරගෙන ඒක දැන් තියෙනවා කියලා එළියනුත් තියෙනවා. බල්ලා වතුරට එවිලක් කරන්නේ මොක නේද? දැන් පේන වර්ණ සංඥාව ගැන අතීත අධ්‍යක්ෂීමෙන් හිතලා ඔහොම පේන්නේ නම් බල්ලි. නේද? ඊළඟට ඌ ඉන්නේ එළියේ. අපි තඩුවක් නැතුව ඕකමයි කරන්නේ. ආයතන ආයත ඕකමයි. ඒ නිසා තමයි මේ ආයතන අපි යොමුලා කරනවා. ආයතන ගිනි අරන් තියෙනවා. ඒක ඉන්න නිවා ගන්න පුළුවන් වෙන්නේ Taman තමයි. ඇත්ත දැක්ක.
ඇසට රූප වගේ මන ධම්ම කියන
එක තමයි ඇසට. මන ධම්ම කියන්නේ දැන් ධම්මනේ මනසට අරමුණු වෙන්නේ. ධම්ම කියන්නේ මොනවද? ඔකත් විස්තර කරලා තියෙනවා. ධම්මපදේ පළවෙනි ගාථාව. මොකද්ද? මනෝපුබ්බං ගමා ධම්මා. නේද? මනස තමයි ඉස්සෙල්ලා ඉන්නේ මම වලට කලින්. හරි? ඊළඟට මනස තමයි ශ්‍රේෂ්ඨ නේද? මනෝසෙත්ත. ඊළඟට මොකද ඊළඟට? මනෝ නෑ නෑ ඊට කලින් තව වචනයක් තියෙනවා. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙත්ත. මනෝමය කියන්නේ මොකක්ද? මනෝමය කියන්නේ දැන් ලෝහමය කියන්නේ මොකක්ද? ලෝහයෙන්. රිදීමය කියන්නේ මනෝමය කියන්නේ මනසෙන් දැන් ධම්ම කියන්නේ මනසෙම නිර්මා හිතෙන් හදපු එකක්මයි හිත දැනගන්න බල්ලා කියන්නේ එළියේ ඉන්න එක නෙවෙයි හිතෙන් හදපු එක මනසට අරගුණු වුණා ධම්ම ඒක මනසෙම ඒ වෙලාවේ හදන දෙයක් තේරෙනවද කාරක කියන එක අපේ මනසෙන් හදලා දීපු ධම්ම. මනස දැනගන්නේ ධම්ම. හිතෙන් හදපු දේ හිත දැනගන්න. නේ ඇහුනේ සද්දයන්නේ සද්ද කියන්නේ රූපයන්නේ. දැන් ඔන්න ඒක ගැන කල්පනා කරන්න ගිහින් මනස හදනවා ධම්ම. මනසෙන්ම හදන දේ මනස දැනගන්න. ඒතර මනසට අරමුණේ ධම්ම. ධම්ම කියන්නේ එළියේ තියෙන ඒවා නෙවෙයි. මනසෙම නෙවෙයි. දැන්වා ධම්ම කියන්නේ මනෝමය දෙයක්. අපිට ඔතන සිහිය නොවන නැහැ. සිහිය විතරක් නෙමෙයි මනසෙන් හදන දේ දැනගන්නවා කියන සිහියයි ධම්ම කියන්නේ මනසෙම නිර්මාණයක් කියන නුවණයි දෙන්න. ඒක තමයි ආතාපි සම්පජානෝ සතිමාවේ. අපිට තියෙන සම්පජානය නැති සතිය. සිහිය පිළිහිටනවා හුස්ම තියෙනවා. හටගත්තු හැටි දන්නේ. සමුදය දකින්නෙත් නෑ වය දකින්නෙත් නෑ සමුදය දැක්කේ නැත්නම් වය දකින්න බෑ ලෝකේ මොකද්ද ලෝකේ හටගත්තේ කොහොමද සමුදය දකින්න එතකොට තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ අවබෝධය හැම දෙයක්ම කියන්නේ මොනව හරි දෙයක් දැනගත්තා නම් දැනගන්නේ ආයතන වලින්නේ එකමයි මේ ආයතන පිළිසඳ. මන ධම්ම මනෝ විඥාන නේද? ඒකට මනස ධම්ම ටික හදලා දැන් ඔන්න මනසට ධම්ම අරමුණු වෙනවා. ඒක දැනගන්නේ කවුද?
මන.
දැනගන්නේ විඥාන. ඒ විඥානෙට කියන්නේ මනෝ විඥාන කියලා. හරි? චක්කු විඥානය වගේ මන ධම්ම මනෝ විඥාන. ඒතර මනසෙන් ධම්ම හදලා දැනගන්නේ මනෝ විඥාන. ඕකම තමයි ඇහෙන් රූප හදලා දැනගන්නේ චක්කු විඥාන.
ඒතර මහජාතුමා මනෝ විඥානය කියලා කියන්නේ මනෝ විඥානය කියන්නේ දුරෝකයටද?
ඔව් විඥාන
මනෝ විඥානය කියන්නේ කලින් මනෝමය දේවල් තමයි මනෝ විඥානය කලින් කියන්නේ කොහොමද?
ඔව් විඥාණයට බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ කවුද? ආයම මෙදික්ක විඥානේ තනි කර අපි කරවට ඕක තමයි දකින්න කියන්නේ විඥානේ මායාකාරය බව අවබෝධ කරගන්න විඥාන හයම මායාකාරයි එක්කෙනෙක් නෙමෙයි හයම මායාකාරයි මොකද ඇහැ උපද්දන රූපයි චක්කු විඥාණයෙන් දැනගන්න. මනස උපද්දන ධර්මයි මනෝ විඥාණයෙන් දැන. අපි හිතන්නේ ඔය එළිය තියෙන ඒවා කියලා. එළිය තියෙන ඒවා නෙමෙයි මේ ආයතන වලින් උපද්දන ඒවා අපිම දැනගෙන. අර ෆිල්ම් හෝල් එක ඇතුලේ වාඩි වෙලා ඉඳන් චිත්‍රපටිය බල බල කල්පනා කරන්නේ එළියේ ඒවා දැනගත්තා කියලා. තේරෙනවද? මේ ස්ක්‍රීන් හයක් දිහා බල බල ඉන්නේ. ආයතන හය කියන ස්ක්‍රීන් හය. චිත්‍රපටි හයක්ම තියෙනවා අපිට බලන්න එකක් නෙමෙයි. අපි කවදාවත් හෝල් එකෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒ හැකියාව නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ආයතන ඉක්මවන්න. ආයතන වලට අහු වෙලා ලෝකේ දැක දැක ඉඳලා හරියන්නේ නැහැ. ආයතන ඉක්මවාය. හරි? එතකොට ඒක තියෙනවා ඒ කාමගුණ සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ කියනවා සේ ආයතනේ වේදිතබ්බේ. මෙන්න මේ ආයතනේ දත යුතුයි. මොකද්ද? ඇහැ නිරුද්ධ, රූප සංඥා නිරුද්ධ. ඇහත් නිරුද්ධ, රූප සංඥාත් නිරුද්ධ ආයතනේ දකින්න. කනත් නිරුද්ධ, සද්ද සංඥාත් නිරුද්ධ ආයතනේ දකින්න. ඒ ප්‍රඥාවට කියන්නේ. අපි ඉන්නේ ආයතන වලට අහුගෙන. ප්‍රඥාවෙන් දකින්න කියනවා. එතකොට ආයතන ටික ඉක්මවා යනවා. ආයතන වලට අහුවෙන්නේ නැහැ, රැවටෙන්නේ. අන්න ඒක උපදවා ගන්න කියනවා. ප්‍රඥායස. එතකොට ඒක උපදව ගන්න විදිය තමයි මේ බුදු කෙනෙක් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ හැම දහමක් තියෙන කාලෙක තමයි අපි ඉපදිලා තියෙන්නේ. මේකයි නේක ක්ෂණ සම්පත්තිය කියන්නේ. වෙන කාලෙක ඔක අහන්නවත් ලැබෙන්නේ නැහැ. හරි? අපි ගොඩාක් පින් කරලා මේ ඉපදිලා තියෙන්නේ. මේ නාස්ති කරන්නේ මේ කාලෙ. ලැබුණ කලාතුරකින් ලැබෙන මහා ධනයක් මේ ලැබිලා තියෙන්නේ. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය. මේ සම්පත්තියේ යගේ අපි දන්නේ. අපේ මොඩගම. දකින්න උත්සාහ කරන්නේ. ඒක දකින්න කෙනාට ඒකේ ප්‍රයෝජනෙ ගන්න හැකියාව තියෙනවා. එතෙන්ට තමයි ගහම නුවණින් හොයන්නේ. කවුවත් කියන එක නිකන් අහගෙන හිටියට හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අපිට වෙලා තියෙන ආවගොල්ලෝ ආනාපාන සතිය කරන්න හුස්ම දිහා බලලා ඉන්න කිව්වා. ඉතින් ඔය කරනවා මේක හොයන්නේ මේ අනිත් අයත් කරපු එකයි බුදුහාමුදුරුවෝ කියා දීපු එකයි වෙනස මොකක්ද කියලා හොයන්නේ. මම දන්නේ නැහැ. ඒක තමයි මම දැනගන්න තමයි කියන්නේ. පොඩි දෙයක් ඔය ආනාපාන සති සූත්‍රය කියලා ඒක දිගයි හැබැයි. ඉතක් කියන්න පටන් ගන්න දැන් තේයි අර වෙනද දැක්කේ නැති ඒවා. ඔව් එකක් ඕවා කියා දෙන්නෙත් නැහැ ඉතින්.
කියන්නේ
අපිම හොයාගත්තොත් මිස. ඔය තියෙන දැනුම ඇති. ඒවයි මොකද අපේ පාලි දැනුම අඩුයි එකක්. දැන් අර අර වචන දෙකේ වෙනස එහෙම දැනගන්න ටිකක් ඉතින්.
ආමුදුරුවෝ
සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඔවා පෙන්වලා දෙන්න. ඒකත් මතක තියාගන්න. නැතුවම නෙමෙයි. බොහොම කලාතුරකින්. තමන් දක්ෂ වෙන්න ඕනේ ඒගොල්ලෝ හොයාගෙන. මොකක් හරි කියා දෙනකොට තමන් දක්ෂ වෙන්න ඕන ඕක ලෝකෙට අයිති දෙයක්ද ලෝකෙන් එතෙර වෙන පැත්තක්ද කියන එක නුවණින් දැක. ඔතන චතුරාර්ය සත්‍ය තියෙනවා. දුක මොකද්ද, සමුදය මොකද්ද කියන එක තියෙනවා. මොකද මේ දෙක තිබුණත් විතරයි නිරෝධය. සමුදය දැක්කොත් විතරයි සමුදය නැත්තම් ඕක හටගන්න බෑ කියන නුවණ නිරෝධය. නිරෝධය කියන්නේ අන්න ඒකත් මතක තියාගන්න. ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි ආ. ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි නිරෝධය. මොකද නිරෝධය කියන්නේ? මේ ඇති කල්හි මේ වේ. මේ නැත්තම් ඕක වෙන්න බෑ. වෙන්න බෑ. හටගෙන නැති වෙන එක නේ. හටගත්තා නම් අවිද්‍යාව යෙදිලා. අවිද්‍යාව යෙදුන් නැත්තම් හටගන්න බෑ, උපදින්න බෑ. නූපදින ගතියටයි නිරෝධය කියන්නේ. රහතන් වහන්සේ ඔකේ තියෙන කීනාසල කීනා ජාති ඉපදීමයි නැති කරන්නේ. අපි හිතන් ඉන්නේ අර අර මෝඩකමට මරුණයින් පස්සේ උපදින එක කියලා නේ. මේ මොහොතේ ලිය රූප උපද්දන එකයි නවත් ගන්න. මේ මොහොතේ ඔව් පංච උපාදානස්කන්ධ හදන එකයි නවත් ගන්න. භවය කියන්නේ තියෙන බව. කාර් එකක් තියෙන බව. පිළිගත්තු වින්දා කාර් එකක් උපද්දලා. එහෙනම් කාම භවයට අහු වෙලා කාම ලෝකේ. එහෙන් දකින්න පුළුවන් කාර් එකක් තියෙනවා. අල්ලලා බලන්න පුළුවන් කාර් එකක් තියෙනවා. මේ ආයතන වලට අහු වෙන දෙයක් නැහැ. ඔකට කියනවා කාම භවය කියලා. ආයතන මුලාවම තමයි මේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ තුනම හැදෙන්නේ මේ ආයතන හයේ මුලාව. මේ රහතන් වහන්සේ ඒ තුන් ලෝකෙටම අයිති නැහැ. තුන් ලෝකෙම හදන්නේ නැහැ. ඇයි තුන් ලෝකේ හදන්නේ? කෙලෙස්ම. මෝඩකම, අවිද්‍යාව. ආයතන මුලාව යෙදුම් නැත්නම් තුන් ලෝකෙම පිහිටන්න බෑ. තුන් ලෝකේ කියන්නේ අහලා තියෙනවා නේද? කාම භව, රූප භව, අරූප භව කියලා. කාම භව කියන්නේ ඇයි? ඒකේ ආයතන 6ම තියෙනවා. රූප භව කියනකොට මොනවද නැති වෙන්නේ? ආයතන 3ක් අයින් වෙනවා. ඇහැ තියෙනවා, කන තියෙනවා, මනස තියෙනවා. අයින් වෙන්නේ මොකද්ද? කය, දිව, නාසය. ඔය තුන නේද අර මුත කියලා දැන්නේ, දැනීම කියලා දැන්නේ. මුත කියන කෑල්ල අයින් වෙනවා. දිට්ඨ, සුත, විඤ්ඤාත ඉතුරු වෙනවා. රූපයින්ද අරූප වෙනකොට ditta sutat ayinna. ඇහැයි කනයි දෙකක් නැති වෙනා හිත විතරයි. ඒවා අරූපයි. හැබැයි එතන අවිද්‍යාවෙන් හදන ආයතනෙ තියෙනවා. මන ආයතන.
ඕනෝ ගැන
කිව්වොත් අයින් කරන්න ඕනද? මේවයි ඒක තමයි. ඒක තමයි කඩන්න තියෙන්නේ. ඒ වුණාට මේ දැන් මතක තියාගන්න අවිද්‍යාව දුර වුණ මනස කියන්නේ තුම් භූමියටම අයිති නැති මනස. ඒකට කියන අපරිියාපන්න කියලා. පැමිණීලා නැහැ. එක භූමියකටවත් පැමිණෙන්නේ නැහැ.
සම්පන්න වුණ ප්‍රමාද කුණියක්
අක්තිවන්නේ. මාර්ග තුනක් කියලා නැහැ එකයි. ඒක මෙහෙමයි. දැන් අර දැන් හුස්ම දිහා බලන් ඉඳලා ඒක සමාධි කරලා ධානයක් වඩලත් ඔතෙන්ට යන්න පුළුවන්. රූපාවචර අරූපාවචර. එතන මොකද්ද වෙන්නේ? යටපත් සමාධිය බලවත් වීම නිසා අර ආයතන උපදින්න එක తాවකාලිකව යටපත් මේක ප්‍රඥාවෙන් දැකීම තුල ආයතන උපද්දන එක නවතිනවා ආයතන වලට රැවටෙන එක නවතිනවා ඒක අර යටපත් කිරීමක් නෙවෙයි එතන තමයි ලෝකෙන් එතර වෙන මාර්ගය කියන්නේ ඒ විදර්ශනා කිරීම තුලින් තමයි
නිරෝධය.
ඔව්. ලෝකෙන් එතර වෙන මාර්ගඵල තියෙන. අරකේ තියෙන්නේ తాවකාලිකව යටපත් කරනවා.
ඒකයි පදියට මොකද වෙන්නේ?
මතු වෙනවා. පුළුවන් නෙමෙයි මතු වෙනවා. දැන් සමහර විට ධානයක ඉදි වැරුණත් කල්ප ගාණක් ඒ යටපත් වීම තියෙයි බ්‍රහ්ම ලෝකෙට ගිහිනා. හැබැයි ආයි සතර පායට යන්න එතන හැය හැදීමේ හැකියාව නැති කරලා නැහැ. තාවකාලිකව යටපත් කරගෙන ඉඳලා විතරයි.
ඒක
පුළුවන් ගුණක් එහාට යන්න නම් එපා. පුළුවන් වෙන්නේ මාර්ගඵලයක් ලබාගෙන ගියොත් විතරයි. නැකයි මේ සම්මා දහමක් අහලා සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් සත්තානුසාරී හරි ධම්මානුසාරී හරි වුණොත් විතරයි මැරෙන්න කලින් සෝවන් වෙන්නේ. එතකොට නම් එහි ගියාට කමන්නේ. එතනින් මෙහා ගියොත් එහෙම සතර පාගත වෙන එකෙන් මිදිලා නැහැ. අද කාලේ සමහර බණ අහන්න ලැබෙනවා. ඉතින් කොහොම හරි පින් කරගෙන දිව්‍ය ලෝක යන්න එහි ගිහින් බණ අහලා සෝවන් නිවන් දකින්න නම් කමන්නේ. ඒවා බුදුදහම නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒක දුස්. ඉතින් අද රෝදියනේ කොහොම හරි මේක තේරුම් අරන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. එතකොට සෝවාන් නොවි මැරෙන්නේ නැහැ කියලා. මොකද ඕක පුළුවන් මේ ධහම පවතින මේ ක්ෂණ සම්පත්තියේදී විතරයි.
දැන් ඒකේ ධර්මයේ පවතිනවා කියන එක නේද කියන්නේ. සෝවාන් වුණ කෙනෙක් ඉරියෙන් පස්සේ
යා. නෑ සෝවාන් වුණ කෙනාට ධර්මයේ තියෙනවද නැද්ද කතාවක් වැඩන්නේ.
අප්පහයෙන්
හතර ආර නියතෝ සම්බෝධි පරායන. වැඩි ගන්නත් හත් පාරයි උපදී. ඊට කලින් මේක කෙලවර කරගන්න. එයාට ආයි ධර්මය අහන්න ඕනේ. සෝවන් වෙන්නයි ධර්මය අහන්න. සෝවන් උනා කියන්නේ සෝතේට වැටුණ නිවන කරායන මාර්ගයට වැටුණ සැඩ පහරට සෝතේ. නිවන කරායන සෝතේට වුණා. ඒකයි සෝත ආපන්න. සෝතාපත්ති. සෝවන් එයාට ආයෙ ධර්මය අහන්න ඕනේ. ඇහුවත් නැතත් එයා ඒක කරගන්න. කරගන්න කාලෙකින් ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්. නියත යෙන්න යා නිවන කරාය. ඒකයි ආර්ය මාර්ගයට වැටුනේ. ඒ එහෙ ගිහින් ධර්ම අහන්න කියන්නේ ඔය මිත්‍යා දෘෂ්ටි. බුදු කෙනෙක් ඒක කවදාවත් කියන්නේ එහෙනම් ඕනනම් බුදුහාමුදුරුවෝ කියනවනේ. අපල දිව්‍ය ලෝකෙ ගිහින් බණ අහන්න කියලා මේ හේති බණ අහන්න එපා. අපි ඉස්සර තිබුණේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බ වෙලා බණ අහන්න. මේ මේ බණ මදි. මෙතන තියෙන චතුරාර්ය සත්‍ය නෙවෙයිනේ. නරේෂ්ඨංගික මාර්ගී. තව බුදු කෙනෙක් කියනකන් ඉන්න. ඒක මිත්‍යා. සමහර
වාස්තරාගම දිව්‍ය සම්පත් කෙලවර
ආ මම නිවිලපත් දෙකලා අරේ මේක නා දුර ප්‍රාර්ථනා වගේ. ඔය ඉතින් ඒක ඉස්සර නොදන්න කාලේ තිබුණේ යන්නේ දැන් නම් කියන්නේ. දැන් කවුද කියන්නේ?
මම දැන් කල්පනා කරලා ඉන්නේ. දැන් මනුෂ්‍ය ලෝකයේ ධර්මයේ දේශනා කළ බුදු කියන්නාසේ ඒ ධර්මයේ පෞද්ගලික. දිව්‍ය ලෝකෙ කියලා ධර්ම දේශනා කළ කියලා කියනවා. ඒතකොට එහෙ ඒක ධර්මයේ පවතිනවා කියන එකයි.
ධර්මයේ නෑ ඕක ඕක අහන්න කලින් දැන් ධර්මයේ පවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද? ධර්මයේ
පවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ ධර්මානුකූලව කටයුතු කරන්ද ඒ අවකාශ ලැබෙනවා කියන එක.
ධර්මානුකූලව කටයුතු කළොත් මොකද්ද වෙන්න ඕන?
දැන් අපි මේ ලබන දේ
මාර්ගඵලයක් ලැබීමේ හැකියාව නේද?
මම දැන් ඔය ප්‍රකාශ කරන දේ
ධර්මයේ පවතිනවා කියන එකේ තේරුම මාර්ගඵලයක් ලබන්න හැකියාව තියෙනවා කියන එක නේද?
ඒක තමයි. එතකොට දිව්‍ය ලෝකේ කියලා ධර්මයේ දේශනා කළා කියලා අපි පිළිගන්නවා. එතන ඒ ධර්මය එදා ශ්‍රවණය කරපු දිව්‍යවරුන් ඉන්නවා.
එතකොට අවබෝධ කරගන්න හැකියාව හැබැයි ධහම පවතින කාලෙක ඉන්නත් ධහම පවතිනවා කියන්නේ මගඵල ලැබීමේ හැකියාව. මෙහෙ ධහම තියනවා කියන්නේ මෙහෙ මගඵල ලැබීමේ හැකියාව තියනවා කියන්නේ. එතකොට මෙහෙ එක අයින් කරලා එහෙ යන්න ඕනේ නැහැ. එකෙන් තියනවා කියලා අපිට දහම විමසනකොට පේනවා. දෙවියෝරු බුදුහාමුදුරන්ගෙන් බණහල මගපල් ලැබුණා. එහෙම තියනවනේ සූත්‍රවල ගොඩ. ඒ හැකියාව තියෙනවා නැතුව ඇහිලා.
සුදම් සදාමර
අහලා තියෙනවා. ඉතින් ධර්ම සාකච්ඡා වෙනවා කියලා අහලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔක අපිට පොඩි නිකන් පොඩ්ඩක් මොනින් තර්කෙන් හිතුවත් පේනවා. දැන් මේ වගේ බණක් අහන්න හිතෙන්නේ හොඳට සල්ලි තියෙන ඔක්කොම ಜಾති තියෙන සේරම සම්පත් තියන අයටද මොකක් හරි පොඩි දුකක් හරි නිකන් දැනුණායට නේද? හරි. දිව්‍ය ලෝකේ කියන්නේ කොහොම
සම්පත්
තියෙන දාන්න නේද? කෙනාට දිව්‍යාංගනාවෝ 500ක්වත් ඉන්න අඩුම ගන්න. ඊළඟට කන්න බොන්න හොයා ඉන්න ඕනේ නැහැ. නේද? රස්සා කරන්න ඕනේ නැහැ. විභාග නැහැ. ඉගෙන ගන්න ඕනේ නැහැ. ඈ ඇඳුම් හොදන්න නැහැ. ලෙඩ වෙන්නෙත් නැහැ. වෙන මොකුත් ඕනේ නැහැ නේ. ලෙඩ වෙන්නේ නැතුව ඉන්න තියෙනවා. නේද? මූණ හොදන්නවත් නෑ අඩු ගන්න උදේට දැන් කළා දත් නදින්නේ මොකක් කරදරේ ඉතින් ඔහොම තියෙන දැනක දහමක් හොයන්න හිතෙයිද දැන් අපිට මේ ඔක්කොම තිබුණා නම් පැත්ත පලා තෙන්නේ නැති එක්කෙනා නේද මේවා තිබිලා නෙමෙයිනේ මේව කොච්චර තිබුණාද ලෙඩ වෙන එක නැතිලා නෑනේ වයසට යන එක නැතිලා නෑනේ නේද ඕවත් නැති වුණා
දෙවියොත් වයසට යනවා
නේද මේක දැනෙන්නේ නෑ ඒක ඒක දැනෙනකොට බරක්කු වැඩි. ඒක දැනෙනකොට බරක්කු වැඩි. අනිත් අයට පේන්නේවත් නැහැ. මේ නිකන් හිතා ගන්නවත් බැරි සුළු කාලයක්. දැන් අපි ඒ පිටරටවල එහෙම දැන් මරණයක් පෙන්වන්නේවත් නැහැ. මරුණා කියලා පොඩි ළමයෙක් දන්නේ නැහැ. දිවිලෝකෙත් ඒ වගේ. ඔව් මෙච්චර මං කියේ. මෙච්චර පිනිපෙනී තියෙද්දි එච්චර මල ගෙවල් වලට යනවා මරිච්ච අය දකින්න.
මම දන්න ඔක කරගන්නත් එන්නේ. මුන්නගිලේ දීපු කරලා ඉරක් කියලා
දීන. ආ. කොයි එළයේ ගඩන් ඇටේ. අර උඩ ඩෝන් ඩෝන් ගාලා ගහන්නෙත් එවකටම.
ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. අපිට මේ මෙච්චර අමාරු ඉන්නකොට මැරෙන්න හිතන්න අපි නිවිරුති. දැන් ඉතල යන එකකින්
හමු. ඕ දැන්. අර මම වැඩ තියනවා. දැන් මාත් බැරිය දැන් නැවැත්තුවොත් හොඳයි. අපිට තව වැඩ තියෙනවා නිවන නෙමෙයි ලෝකෙටයි වැඩ තියෙනවා ඉතින් මේකට වෙලා වෙනවා අපිට සෙන සම්පත්තියේ වටිනකම අපිට පේන්නේ මේක ගෙවිලා යනවා හරි ඉක්මනට ගෙවිලා හෙට වෙනකොට මැරෙයි දන්නේ නැහැ සෙන සම්පත්තිය බොහොම ඉක්මනට ගෙවිලා යනවා හැබැයි ඒ ප්‍රයෝජනෙ ගන්න කෙනාට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒ ඕනකම આવුවොත්. පරක්ක ගලක් නම් බෑ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නේද? අප්‍රමාදේ මුළු ධහමම පවතින්නේ අප්‍රමාදේ. දවසක් හරි ගල් දාන කෙනාට ප්‍රමාද. අමාරු දෙයක් නෙමෙයි. මේ ඔක්කොම අතහැරලා යන්න නෙමෙයි. ඌ වෙන වැඩක් කරනකම සද්දයක් අහගෙන ඔකට රූප හදපු හැටි බලන්න. ක්ෂණයකින් අවබෝධ කරගන්නත් පුළුවන් දෙයක්. වෙන වැඩ නවත්තන්න අවශ්‍ය නැහැ. නුවණින් බලන්නයි උත්සාහ කරන්නේ. ඔව්. මම අවසන් කරන්න බැලුවේ දැන් ඔය ඕව පණිවිඩේ විතරයි මට දෙන්න ඕනේ. ඕනකම තියනවා නම් හොයන්න පුළුවන්.
සෑ අපි මාසෙකට සැරේ
හොඳයි
අපි ඉස්සෙල්ලා දැන් මේක අපි සාමාන්‍ය විදිහට අවසන් කරමු. ඉතින් අපි සිරිතක් තියනවා දැන් පින් ගොඩාක් ප්‍රෙස් කරගත්තා. මොකද මේ දහමක් සාකච්ඡා වෙන කාලය තුල ඔයගොල්ලෝ හොඳට බැලුවොත් මේ කාලය තුල හොඳ සීලයක් රැකුණාද නැද්ද? රැකුණා. යම් කිසි සමාධියක් තිබුණා මේක අහගෙන ඉන්න. අර වටපිටේ ඔච්චර අරව මේවා තියෙද්දි නේද? මේකටම සීය තිබුණා නේද? සමාධිය. ඔක ගැන හිතන්න හිතන්න වැඩෙන්නේ ප්‍රඥාව. ඒතර සීල සමාධි ප්‍රඥාව වැඩුණා. ඒවට කියනවා මහා නිසංස කුසල. ඒ මහානිසංස කියන්නේ දානයක් දුන්නා නම් ඒක ගෙවිලා ඉවර වෙනවා. මේක ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. කවදා හරි නිවන අවබෝධ වෙනකම්ම උදව් වෙන කුසල් ඔය රැස්සුයි. හරි? ඒකට මහානිසංස කියනවා. ඒකට සතුටු වෙන්න පුළුවන් මහානිසංස කුසල් සම්භාරයක් රැස්සුනා. ඉතින් පින් ගොඩාක් රැස්සුනා. ඒකට පින් රැස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් මේ පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරන්න. ඒක තව දානයක්. තේ හිතා ගන්න මේ පින් කැමති දෙවිදේව ප්‍රණවහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවයිසුළු වැඩ දියුණු කරගනිත්වා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒකට ඒ සතුටටපත් වෙනකොට ඒගොල්ලන්ටත් සමහර විට හිතෙන්න පුළුවන් ඉතින් අපිටත් පොඩි ප්‍රකාරයක් කරන්න නේද? ඉතින් අපිට යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අරකක් අපල බලවල ලෙඩ දුක මොනවා හරි සතුටු කරගන්න වෙන්න පුළුවන් ඕන එකකින් සමහර විට ඒගොල්ලන්ට පුළුවන් අපිට උදව් කරන්න. ඉතින් ඒ සතුටටපත් වෙලා අපිටත් යම් කරදරයක් වෙන්න තියනා නම් පුළුවන් නම් අපිවත් ඒ වයින් ආරක්ෂා කරන්න කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ ගාථා කියමු. ආකාසට්ටා චුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මන්තරං. ඒ වගේම යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා නරක තැනක ඉන්නා නම් හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ ධර්මය අහලා උතුම් ධර්මාවබෝධය ලබාගෙන මේ සසර දුකින් ගැලවෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඒ වගේම පින් රැස් කරගත්තු වෙලාවක සතුටු වුණ වෙලාවක කරන ප්‍රාර්ථනා ගොඩක් වෙලාවට හරියන්නේ. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන මේ ලෝකෙටයි තියව නෙමෙයි. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය. අපිව මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයෝ ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. මා මේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගම හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම මේ අපේ නොදන්නකම අවිද්‍යාව මෝඩකම හින්දා දැන් පේනවනේ ලෝකයක් හදනව නේද? ඒ වට කියනවා සංඛාර කියලා. ඒ සංඛාර වල ලක්ෂණ තමයි අනිත්‍යය අපව දුකටපත් කරනවා. සබ්බේ සංඛාරා අනිච්චති දුක්ඛාති. ඔක ප්‍රඥාවෙන් දකින්න. ඒ වගේම මේ හිතට ආරමුණු වෙන ධම්ම. ධම්ම ගැනක් කියන්නේ නේද? මේ සියලු ධම්ම ඒවයි ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තා. ඔබවත් ප්‍රඥාවෙන් දකින්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒක ගැන කලකිරිලා අතාරින අර වතුරේ බල්ලෝ හදලා දුක් වින්දා නේද වගේ. නේද? අතනි බින්දති දුක්ඛේ. මේක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අනුච්චතු සත්සස්ස. හොඳයි. ඊළඟ සරණ එහෙම නැහැ හැම දෙනාටම අපි